සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම. සදහවත්නි, ගුණධර්මයෙන් පිරිපුන් සමාජයක් ලොවට දායාද කරන්නට තථාගත ශ්‍රී සත්ธรรมයේ සුරෙන් මාර්ගයේ පෙන්වා දෙන බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම. දේශනා පවත්වන්නට සිටකොට වදාළ පාද නමස්කාර පූර්වක ආරාධනාවෙන් ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දිනම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවත්නි, අද දේශනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දෙන්නේ කොටිකාවත්ත කොරටුව පාරේ පදිංචි ශමිලා කරුණාතිලක පෙරේරා මහත්මිය, ප්‍රදීප් අඹේපිටිය මහත්මා, දියණිය වන නිමාශී දිනෙල්කා අඹේපිටිය දියණිය, පුතුණුවන් වන මිනුල ලක්නිදු අඹේපිටිය යන ඒ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි, මෙපිනුතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. මේ දායකත්වයේ ගෙන කටයුතු කරන පිනුතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ බොහොම කාලයකට සැරයක්. ඒ කාලෙකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට වදාරන්නේ ලෝකයට අහු වෙන්නේ නැති විදිහේ ධර්ම කතාව. ඒත් ලෝකය සහ ලෝකයේ ස්වභාවය දිහා බැලුවම අපට තේරෙනවා ලෝකේ කොහොමද යන්නේ අනිත් පැත්තට. ලෝකේ හුරු වෙලා තියෙන කන පිටට හිතන්න. අපේ චින්තනයේ ස්වභාවයෙන්ම අවුල් සහගතයි. නමුත් එහෙම අවුල් සහගත බව අපි පිළිගන්න කැමති නැහැ. අපේ චින්තනයේ කොහොමත් අවුල් වෙලා තියෙන්නේ. අපි කොහොමත් හිතන්නේ දුක සකස් වෙන විදියටනේ. හොඳට බලන්නකෝ, අපි හිතන විදිය, අපි වැඩ කරන විදිය කොහොමත් නැවත නැවත දුක සකස් වෙන විදියටයි අපි හිතන්නේ, පතන්නේ, වැඩ කරන්නේ, කටයුතු කරන්නේ. දුක නිරුද්ධ වෙන විදියට අපි හිතන්නේ, පතන්නේ, වැඩ කරන්නේ, කතා බස් කරන්නේ නැහැ. එතකොට මේ නැවත නැවත දුක ඇති වෙන විදිහට අපි හිතන්න පතන්න වැඩ කරන්න ගිහින් අපි විශාල අවුලක පැටලිලා ඉන්නේ. එතකොට අපි නැවත නැවත දුක මෝරන විදිහට වැඩ කරන කම තුල ඉන්නවා කියලාවත් අපි පිළිගන්න කැමති නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලේ යථාර්ථවාදී වෙන්න කියලා. ලෝකෙ මිනිසුන්ගේ චින්තනය යථාර්ථවාදී නැහැ. යථාර්ථවාදීනේ. සමහර අය ආනුභූතික ප්‍රවණතා මත ඉන්නවා. ඒගොල්ලෝ ඉන්ද්‍රිය මට්ටම විශ්වාස කරගෙන ඉන්නවා. සමහර අය බුද්ධිවාදී ප්‍රවණතා මත ඉන්නවා. තර්කයේ මත විතරක් ලෝකේ පිළිගන්න ලෑස්ති පිට ඉන්නවා. ඉතින් මේ දෙකම අඩුපහඩු සහගත කතා දෙක. බුද්ධිවාදී ප්‍රවණතා කියලා කියන්නේ හැම වෙලාවෙම තර්ක ඥාණයෙන් තමයි බලන්නේ. තර්කයට ගෝචර නොවන ගොඩාක් කතා මේ විශ්වයේ පෘථුවියේ තියෙනවා. ඒවා අතක් ආවචරයි, තර්කයට අහුවෙන්නේ නැහැ. නමුත් ওই බුද්ධිවාදී ප්‍රවණතා මත පිහිටා ඉන්න කෙනෙක් හැම වෙලාවෙම ඒක තර්කයෙන්ම ගලපන. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තර්කයෙන් බලන කෙනෙක් නෙමෙයි. තර්කේ නොබලනවත් නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන එක්තරා තර්කයක් තමයි. අනුභූතික ප්‍රවණතාවයෙම විශ්වාස කරන්නේ නැහැ. අනුභූතික ප්‍රවණතාවය කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීමම විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව යථාර්ථවාදී එකක්. කොහොමද ශ්‍රාවකයව යථාර්ථයට එකතු කරන්නේ කියන එක තමයි බුද්ධ ශාසනයේ ප්‍රධාන සාකච්ඡා. ඉතින් අපි හරිම ලස්සන අපේ ජීවිතේ හරිම ලස්සනයි යථාර්ථවාදී වුණා. ඉතින් යථාර්ථවාදී වෙන එක මහ විශාල අභියෝගයක්. යථාර්ථවාදීව හිතන්න අපි ලෑස්ති නැහැ. ඒතර අපි හැමදාමත් ලෑස්ති වෙලා තිබෙන්නේ අපිට ඕන විදියට හිතන්න. අපි හිතන්නේ අපිට ඕන විදියට මිසක් යථාර්ථවාදීව නෙමෙයි. ඒ නිසා අපිට ඕන විදියට හිතන්න ගිහින් අපිට ඕන විදියට ලෝකේ සැලසුම් කරගන්න ගිහින් අපිට ඕන විදියට ලෝකේ සූදානම් කරගන්න ගිහින් අපිට වෙලා තියෙන්නේ එන්නේ එන්න දවසින් දවස දවසින් දවස දුක සකස් වීමම වැඩි වෙලා මිසක් දුකෙන් නිදහස් වීම කියලා එකක් අපි අත්දැකලා නැහැ. ඒතර මේ දුකෙන් නිදහස් වෙනවා කියන එක චින්තනමය අරගලයක්. ඒක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි. එළියේ අරගලයක් නෙමෙයි. ඒතර මේ දුක අපි තුල මේ සිද්ධවන අභ්‍යන්තරික සංසිද්ධිය ඇතුළෙමයි නැවත නැවත දුක සකස් වෙන. ඇතුළේ වෙනස් වුණ ගමන් දුක සකස් වෙන එක නවතින. දුක සකස් වෙන එක නවතින්න පටන් ගන්න. දැන් ඔය ඉන්නවා සමහර බෙල්ලෝ වර්ග. එතකොට ඔය සමහර දැන් ඔය මුතු බෙල්ලන්ගේ ඇතුළට වැලි කැටයක් ගිහින් තමයි මුතු හැදෙනවා කියලා ජන ප්‍රවාදයේ තියෙන. විද්‍යාත්මකවත් පොඩි සාක්ෂි ටිකක් ඒකට තියෙනවා. ඔය මුතු බෙල්ලන්ගේ ඇතුළට වැලි කැටයක් ගියම ඒක අයින් කරගන්න බැහැලු යාට. ඉතින් එතකොට එයා හරියට පීඩාවටපත් වෙනවලු. ඒක අයින් කරගන්න බැරුව. හරියට නිකන් අපේ ඇහැකට රොඩක් ගියා වගේ. එතකොට එයා හරි පීඩාවටපත් වෙනවලු. ඉතින් සෑහෙන මහන්සි වෙනවලු ඒක අයින් කරගන්න. ඉතින් යාට අයින් කරගන්න බැහැලු ඒක. එයා හරි වෙහෙසට විඩාවටපත් වෙනවලු. ඒ නිසා යාගේ ජීව විද්‍යාත්මක ඒ නිසා යාගේ ඇඟෙම්ම ශ්‍රාවණයක් එනවලු. ඒ වෙනුයි ඒක වසා ගන්න. අපිට නිකන් රොඩක් ගියාම කඳුළු වෙන්නේ ඇහෙන් ඒ වගේ. ඒක ජීව විද්‍යාත්මක වෙන දෙයක් කියනවා. ඒ ශ්‍රාවණයෙන් වැහිලා කාලාන්තරයක් ගියාමලු මුතු හැදෙන්නේ බෙල්ලොන්ගේ. එහෙමලු වෙන්නේ. ඒ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ කියන්නේ වගේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ එයාට මේ වටිනාකමක් එනවනේ. සාමාන්‍ය බෙල්ලෙකුට නැති වටිනාකමක් එනවා. එතකොට එයා තුළ ඇති වෙච්ච ක්‍රියාවලිය මොකද්ද? ඒ කියන්නේ තමන්ගේ ඇතුළට ඒ ආපු දේ ඒ ඇතුළට ආපු තැනම එළියට දාගන්න බැරිකම නිසා එයා අභ්‍යන්තරික ක්‍රියාවලියක එයාගේ සංසිද්ධිය සිද්ධ වුණා. අන්න ඒ වගේ අපිටත් මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අපි අරමුණු ගන්නවා. ඒ අරමුණු එතනම විපස්සනා කරලා අයින් කරගන්න බැරිකම නිසා ඒ අභ්‍යන්තරික ක්‍රියාවලියට අපි තුල ඇති වෙනවා ඒ අපේ ඇතුළාන්තයේ තුලම ඒ අභ්‍යන්තර ක්‍රියාවලියට කියන්නේ සිං රූප දැක්කට පස්සේ ඒ රූපය සම්බන්ධ කෙලෙස් මතකයකුත් රූප තණ්හාවකුත් නඩත්තු වෙනකම නිසා ගියාට පස්සේ අපිට එතන මේක අතහැරගන්න බෑ. අපේ ඇතුලේ වැඩක් වෙනවා. මොකද්ද? කෙලෙස් සහගත මතකයක් අපේ සිතේ රැඳෙනවා දැකපු රූපේ ගැන. ඒ කෙලෙස් සහගත මතකයත් එක්කම රූප තණ්හාවකුත් අපේ ඇතුලේ නඩත්තු කරනවා. ඒකයි අපිට ලස්සන රූප අවලස්සන රූප කියලා දෙකක් අහුවෙන්නේ. එතකොට ලස්සන රූප අවලස්සන රූප කියලා රූප වර්ග දෙකක් අපට මුණ ගැහෙනවා. එතකොට මේ ලස්සන රූප අවලස්සන රූප කියලා දෙකක් මුණ ගැහෙන්නේ ඇත්තටම රූප තණ්හාවම පදනම් කරගෙනයි. වෙන දෙයක් පදනම් කරගෙන නෙමෙයි. එතකොට අපේ ජීවිතයේ ඇතුලේ අපි සත්‍ය අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් හැටියට ජීවිත අවබෝධය කරා යන පුද්ගලයෙක් හැටියට අපි මේක හොඳට මේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන. එතකොට මේ යථාර්ථයේ තේරුම් ගන්න දක්ෂ ශ්‍රාවකයා විසින් මේ රූප තණ්හාව සහ කෙලෙස් මතකය කියන මේ දෙක නඩත්තු වෙන්න ගිහින් කාලාන්තරයක් යනකොට අපිට සංසුන් වගේ දැනෙනවා. හරි, එතකොට රූපයේ සම්බන්ධ පීඩාවකුත් නැහැ. මේ කාලාන්තරයක් ගිහින් ඒ අපි කරපු ව්‍යාකූලත්වය නිසාම අපිට දුක සකස් වෙනවා. හරියට අර මේ මුතු බෙල්ලෙක්ගේ වැලි කැටේ අයින් කරගන්න බැරුව ඒ ශ්‍රාවණය වුණු ශ්‍රාවණය විසින් අර වැලි කැටේ වසාගෙන ඉඳලා කාලයක් මුතු හැදුනට පස්සේ වටිනාකමක් ආව වගේ පෙනුනට ඒකමයි යගේ වෙනසීම. ඉතුරු බෙල්ල හොයන්නේ නැතුව මිනිස්සු මුතු බෙල්ල හොයන්නේ, හොයන එකෙන් එයාම වෙනසිලා යනවා. තිබේ එයාට වටිනාකමක් නැහැනේ මුතුවල. මුතු බෙල්ලෙකුට මුතු වටිනවද? නැහැනේ, ඒව වටින්නේ නැහැ. එතකොට එයා වෙනසෙන්නේත් මේ ක්‍රියාවලිය නිසාම. අන්න ඒ වගේ අපි ඇසින් රූප දැක්කහම රූප තණ්හාවත් කෙලෙස් සහගත මතකයක් කියන මේ දෙක අපේ ඇතුලේ නඩත්තු වෙන්න ගියාට පස්සේ මේ දෙක නඩත්තු වෙන එක ඇතුලේ අපිට නිකන් හිතෙනවා දැන් සංසුන් හරි ප්‍රශ්න ඉවරයි වගේ. ඊට පස්සේ අපි කරන්නේ රූප තණ්හාවයි කෙලෙස් සහගත මතකයයි මත රූපේ නඩත්තු කරන්න පටන් ගන්නවා. ඒ රූප නඩත්තු කරන්න පටන් ඒ රූප නඩත්තු කිරීම තමයි කර්ම රැස් වෙනවා කියලා කිය. කෙලෙස් සහගත මතකයත් රූප තණ්හාවත් මත පිහිටා එයා තුල භව කර්ම රැස් වෙනවා. ඇයි ඊට පස්සේ රූප තණ්හාව ඇති වුණාට පස්සේ තණ්හාව ඇති වෙච්ච රූප අපි අතහැරලා දාන්න ලෑස්ති නැහැ. උතන හොඳට බලන්න පින්නත්නි අපි අතාරින්න අකමැති තණ්හා කරන රූප විතරයි. තණ්හා නොකරන රූප අපිට ඕන වෙලාවක අතහැරලා දාන්න පුළුවන්. ඒ වගේම තණ්හා නොකරන රූප වෙනස් වුණා කියලා විපරිණාමයටපත් වුණා කියලා ඒ රූප කඩා වැටුණා කියලා ඒ රූප නැසුණා කියලා ඒ රූප වෙනසුණා කියලා අපි අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ මුකුත් කරන්නේ. හැබැයි ඒකේ වටිනාකම දුන්න රූප කැඩෙනකොට බිඳෙනකොට වැටෙනකොට නැසෙනකොට වෙනසෙනකොට අපි අඬනවා දොඩනවා වැළපෙනවා සෝසුසුම් හෙලනවා. එහෙම කරනවා. එතකොට ඒ අඬන දොඩන වැළපෙන සෝසුසුම් හෙලන මට්ටමට තමයි අපි දුක කියලා කියන්නේ. ඒ දුක සකස් වුණේ කොයි විදියටද? ලෝකේ නැසෙන වෙනසෙන නිසාද? නෑ. ලෝකේ නැසෙන වෙනසෙන නිසා අපිට කවදාවත් දුක එන්නේ නෑ. එහෙනම් රහතන් වහන්සේටත් දුක තියෙන්න ඕන. ලෝකේ නැසෙන වෙනසෙන නිසා දුක කියලා එකක් නැහැ. දුක තියෙන්නේ නැසෙන වෙනසෙන ලෝකයට තණ්හා කරන නිසා. දුක කියන එක ඔන්නෝමයි හැදිලා තියෙන්නේ. ලෝකය නැසෙනවා වෙනසෙනවා කියලා කිසිම මිනිහෙකුට දුකක් එන්නේ නැහැ. නැසෙන වෙනසෙන ලෝකයට වටිනාකම දුන්නාම ඒ වටිනාකම දුන්නේ වා නැසෙනකොට වෙනසෙනකොට අපිට දාඩිය දානවා. කඳුළු ගලනවා, දුක හට ගන්නවා. එහෙනම් නැසෙන වෙනසෙනකම ලෝක ධර්මයක්. කැඩෙන බිඳෙන එක ලෝක ධර්මයක්. ඒ ලෝක ධර්මයේ විසින් අපට දුක උපද්දවන්නේ නැහැ. ලෝක ධර්මයේ විසින් අපි තුල දුක සකස් කරන්නේ නැහැ. එහෙනම් දුක සකස් කරන්නේ ලෝකෙට තණ්හා කරන්න ගියාමයි. ඊළඟට එනවා තව ප්‍රශ්නයක්. මොකක්ද? තණ්හා කරන්න නැතුව ලෝකෙ පාවිච්චි කරන්න බැරිද කියලා. ඉතාම හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. තණ්හා කරන්නේ නැතුව ලෝකෙ ඇසුරු කරන්න පුළුවන්. ඔය ඉන්න මට්ටමේම ඉන්න පුළුවන්. මුකුත් වෙනස් කරන්න දෙයක් නෑ. ඔයාලගේ ඇසුර, ඕගොල්ලන්ගේ පරිහරණය, ඕගොල්ලන්ගේ සීමාමායි මුකුත් වෙනස් කරන්න දෙයක් නෑ. ඇයි වෙනස් කරන්න දෙයක් නැත්තේ? තණ්හාව කියන එක ඔයාලගේ සිතේ හැදෙන දෙයක් මිසක් ලෝකෙ හැදෙන දෙයක් නෙමෙයි. සිත වෙනස් කර ගැනීම කියන එක බාහිරට නිරූපණය වෙන එකක්ද? ඔයාලගේ චින්තනාර්ථය එළියට පේනවද? එළියට පේන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන පතන විදිහ එළියේ ලෝකෙ දන්නවද? දැන් ඔයාලා ඔහොම බණ හඬ වාඩි වෙලා හිටියට ඔයාලගේ සිත් කොයිතරම් අසිෂ්ටයිද කියලා ඔගොල්ලෝනි දන්නේ. ඒවා මේ ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ. ඒ අසිෂ්ටකම් අපි ප්‍රකට කරන්නෙත් නැහැ. මොකද අපි සංස්කෘතික මිනිස්සුනේ. ඒ සංස්කෘතික ධාරාව ඇතුළේ අපි ඒක ප්‍රකට කරන්නේ ලෝකෙ ගරහන්න පුළුවන් අපට. ලෝකෙ චෝදනා කරන්න පුළුවන්. ඔය බොහෝ දෙනෙක්ගේ සිත් එච්චර පිරිසුදු නෑ. ඒ අපරිශුද්ධ භාව අපි ගෙදර බිරිඳටවත් ප්‍රකට කරන්නේ, ස්වාමියාටවත් ප්‍රකට කරන්නේ, අම්මා තාත්තටවත් ප්‍රකට කරන්නේ නෑ කියන්නේ ශිෂ්ටයිද? නෑ නෑ, අශිෂ්ටයි. ඒ අසිෂ්ට සම්පන්නකම සංස්කෘතික ධාරාව විසින් වසාගෙන ඉන්නවා. ප්‍රකට කරන්නේ ඒක අප්‍රකටව තියෙනවා. අපේ සිතේ සමහර අත්දැකීම් අපි කාටවත් කියන්නේ නැව, සදාකාලික රහස්. සමහර අපි කරපු දේවල්, ගනුදෙනු කරපු විදිය, වැඩ කරපු විදිය අපි විතරයි දන්නේ. ඒක කාටවත් කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? ඒක කියන්න ඕනේ නැහැ කාටවත්. කියන්නේ නැත්තේ ඒ චින්තනාර්ථයේ ලෝකෙට නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා අපිට අභියෝගයක් නෙමෙයි. චින්තනාර්ථයේ ලෝකෙට ප්‍රකට නැහැ නේ. ඔගලගේ සිතුවිලි එළියට නිරූපණය වෙන්නේ නැහැ නේ. ඒ නිසා සිතුවිලි මත ඔගොල්ලෝ තුල ඇතිවෙච්ච සාවද්‍යතාවය කිසිම ලෝකෙට අභියෝගයක් නොවන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සාවද්‍යතාවය ඇතුළේ තියාගෙන නිර්වද්‍යතාවය ප්‍රකට කරන අඳින විදියෙන්, කොණ්ඩෙ පීරන විදියෙන්, යනේන විදියෙන්, ඇසුරු කරන විදියෙන් එයාගේ නිර්වද්‍යතාවය ප්‍රකට කරනවා. එහෙම නිර්වද්‍යතාවය කියලා එකක් නැහැ. සදාතනික නිවැරදිකමක් ප්‍රකට වෙන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාපු කෙනෙක් තුළ විතරයි. කෙලෙස් තියෙන එකම එක මිනිහෙකුටවත් කියන්න බෑ මම හරි පාරිශුද්ධ කෙනෙක් කියලා. අපි හැමෝගෙම සිත් අපිරිසුදුයි. අපේ සිත සරාගී භවෙන් බැටකනවා, ද්වේෂයෙන් බැටකනවා, මෝහයෙන් බැටකනවා, ඡන්දයෙන් බැටකනවා, නන්දියෙන් බැටකනවා, උපාදානයෙන් බැටකනවා. ඒ බැටකන විදිය ලෝකේ දන්නේ නැහැ. එහෙමනම් ඒ කෙලෙස් වලින් බැටකන එක එළියට පේන්නේ නැති කම කියන්නේ ඇත්තටම අපිට කොන්ද කෙලින් තියලා හිට ගන්න පුළුවන් මට්ටම. හොඳට බලන්නකෝ ඕගොල්ලන්ගේ සිත එළියට පේනවනම් මිනිසු එළියට බහින එකක් නෑ. මිනිසුන්ගේ සිත එළිය මිනිසුන්ට ප්‍රකටයි නම්, ඕගොල්ලන්ගේ ඇඟ ප්‍රකට වගේම සිත ප්‍රකටයි නම්, ගිහි පැවිදි අපි එක්කෙනෙක්වත් එළි බහින එකක් නෑ. ඇයි? එච්චර අපේ සිත් අසිෂ්ටයි, අපිරිසුදුයි. අපේ සිත් එච්චර දුර්වලයි. එච්චර අපේ සිත පෙළෙනවා. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාර්ථය වුණත් ඇතුළේ වැඩෙන එකක් නිසා එළිය වෙනස්කම් ලොකුවට කරන්න දෙයක් නැහැ. කන විදිය, අඳින විදිය, එන විදිය, යන විදිය, වාඩි වෙන විදිය, ඉන්න විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. ඇයි? පින්වත්නි, කෙලෙස් මතකයත් තණ්හාවත් දෙකම සන්තානේ හැදෙන එකක් නේ. ඒක සංස්ථාවේ හැදෙන්නේ නැහැ. මේ බිත්තිවල කෙලෙස් නැහැ. මේ ඇඳපුටු මේසවල කෙලෙස් නැහැ. මේ කැමරාවල කෙලෙස් නැහැ. කෙලෙස්සාගත මතකයක් නැහැ. මේ කැමරාවල තණ්හාව හැදෙන්නේ. මේ වටේ පිටේ තියෙන කිසිම දෙයක තණ්හාව කියලා එකක් හැදෙන්නේ නැහැ. මිනිසුන්ගේ సంతානිය තුළ විතරයි තණ්හාව හැදෙන්නේ. ඒතර අපිට තියෙන අභියෝගය, අපිට තියෙන අභියෝගය කෙලෙස්සාගත මතකයක් තණ්හාවක්. ඒක නිරුද්ධ වුණාම සදාතනික ස්වෛරී බවක් එනවා. යථාර්ථවාදී චින්තනයක් එනවා. දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. දුක සදාත සදාකාලිකවම දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සදාකාලිකව දුක නිරුද්ධ වෙන රටාව අපට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට වදාලා. බුදුරජාණන් සිතරේ අපිට වදාලේ. අපිට කවුරුවත් ඕක කියලා දීලා නැහැ. අපි දන්නෙත් නැහැ දුක නිමා වෙන රටාව. දුක නිමා වෙන විධික්‍රමයක් ගැන අපි දන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාළ විදියට අපි දකිනවනම් අපි අභියෝගයේ විදියට දකින්න ඕන කෙලෙස් සහගත මතකයක් තණ්හාව. එතකොට මේ දෙක හැදෙන්නේ කොතනින්ද? කෙලෙස් සහගත මතකයක් තණ්හාවත් නම් අපිට තියෙන අභියෝගය. එළිය අභියෝග නැහැ. ඒ නිසා එළිය වෙනස්කම් කරන එක කිසි තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලට වෙනදා වගේම එළිය ඇසුරු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලට එක දෙයක් කරන්න ඕන. ඔයාලා දකින්න ඕන මේ වයසක කෙනෙකුට පවා අවබෝධය කර ගන්න පුළුවන්. වයසටම ගිය කෙනෙකුට පවා නිවන අවබෝධය කර ගන්න පුළුවන්. එතකොට කෙලේ එයාට තියෙන්නේ අභියෝගයේ විදියට පළවෙනියෙන් දකින්න කෙලෙස් සහගත මතකයක් තණ්හාව. එතකොට මේ කෙලෙස් සහගත මතකයක් තණ්හාවක් කියන දෙකම තමන් තුළ පැන නගිනකොට ඉතින් ලෝකය නිකන් සංසුන් වගේ පේනවා. නිකන් ලෝකෙ මේ තන් ලෝකෙට ඇයි තණ්හා කරනකොට ලෝකෙ පරිසම් කරන්නත් වෙනවනේ. තණ්හා කරනකොට තණ්හා කරන ලෝකේ පරිසං කරන්න වෙනවා. ඒ ලෝකේ රකින්න වෙනවනේ. ඒ ලෝකේ රැකෙනකොට නිකන් ව්‍යාකූලත්වයක් නැහැ වගේ තේරෙනවා. නමුත් පින්වත්නි, ඕකෙන්මයි අපි වෙනසෙන්නේ. එහෙනම් අපිට පොඩි පොඩි දේවල් ටිකක් හදාගන්න තියෙනවා. ලොකු ලොකු දේවල් නෙමෙයි, පුංචි පුංචි දේවල් ටිකක් අපිට හදාගන්න තියෙනවා. එක, ඔන්න මේ ටික හොඳට ඔළුවට අරගෙන මේ ටික පාවිච්චි කරන්න, හොඳට ප්‍රැක්ටිස් කරන්න මේවා. බුද්ධ ශාසනය හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන එකක් නේ, පාවිච්චි කරන්න ඕන එකක්. ඒකනේ ජීවන දර්ශනයක් කියලා අපි කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ මේ ඉස්සරහින් තියාගෙන අනාගතේ නිවන් අවබෝධ කිරීම දක්වා හීනමවන විදියේ කතාවක් නෙමෙයි. අනාගතේ විමුක්ත ශ්‍රාවකත්වයේ සම්බන්ධ අපි විශ්වාසයක් ලොකුවට තියන්න උමනා නැහැ. මෙහිදී සංසිඳීම ගැන තමයි අපි සාකච්ඡා. අහාගෙන ඉද්දිම සංසිඳිලා යනවා. ඇයි ප්‍රශ්නේ පේනෝනි? දැන් ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන ඒගොල්ලෝ ප්‍රශ්නේ දන්නේත් නැහැ, උත්තර දන්නේත් නැහැ. කවුරු හරි බණ කියනකොට ඉතින් රැල්ලට යනවා. මේ කාලේ පේනෝනි මොනවා හරි කමන්නේ. කවුරු හරි නිකන් හොඳ ලස්සන කතා කළොත් ලේසින් අහුවෙලා යනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේද, ඒ කියන කෙනාට සම්මාදිට්ඨිය තියෙන ඒවා වැඩන්නේ අපිට. අපි මේ දේශකයෙක් තුලින් පවා පොඩි ආස්වාදයක් ගන්න බලන જાතිය. මම හිතන්නේ ලංකාවේ එහෙම තිබ්බේ නැහැ කලින්. ලංකාවේ මිනිසුන්ට තිබුණා තීක්ෂණ බුද්ධිය. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා 10,000කට කිටුව මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ සතියක් ඇතුළත, දවස් 10ක් ඇතුළත. 10,000කට කිටුව මාර්ගඵල ලාභී රහතන් වහන්සේලාම නෙමෙයි. ඒතර ලංකාවේ මිනිස්සු කොච්චර බුද්ධිමත් වෙන්නේ ඇද්ද? ලංකාවේ මිනිස්සු කොච්චර කෙලස් ටික ගසලා දාලා නැගිටින්න දක්ෂ වෙන්නේ ඇද්ද? කෙලස්ටික අපිට අර කෙලෙස් සහගත මතකය සහ තණ්හාව කියන දෙක අතහැරගන්න බැරි වුණොත් අපේ ජවේ නෑ. අපේ ජවේ සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. දැන් ඔගොල්ලෝ දැකලා ඇති ඔය ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් තියෙනවා. සමහර කුරුල්ලෝ එනවා බොහොම තීක්ෂණ වේගයකින් මාළු අල්ලන් එනවා. ඔය ඉන්ටර්නෙට් එකේ බලන්න වීඩියෝස් තියෙනවා. මේ බොහොම වේගෙන් එනවා. පොඩි පොඩි මාළු ආහාරය කරගෙන ඉන්න ජීවීන් ඉන්නෝනේ කුරුල්ලෝ. ඒගොල්ලෝ වේගෙන් ඇවිල්ලා, මා ලොකු පක්ෂීන් ඒගොල්ලෝ, ඔය ලිහිණියෝ ඉන්නවා, ඒගොල්ලෝ වේගෙන් ඇවිල්ලා වතුර ඇතුළටත් ගිහින් මාළුවත් අරගෙන උඩට එනවා. ඒතර කොච්චර තීක්ෂණ ඇහක් තිබිලද. ඊට පස්සේ ආ එහෙම ඇතුළට ගිහින් මාළුව අරගෙන උඩට එනකොට අර එනකොට තිබ්බ ජවයේ තියෙනවද? එනකොට තියෙන ජවයේ නැහැ. එතකොට ඒ ජවයේ නැත්ති එයාගේ පිල් වතුරට බර වෙලා දැන් ජවයේ නැහැ. එතකොට ඒ ජවයේ නැතිකමට දැන් එයා තීක්ෂණ වේගයකින් ආවේ. එයාගේ ජවන වේගය බොහොම ඉහළයි. ඒ ජවන වේගයේ ඉලක්කගත නාභිගත වීමත් හරිම සාර්ථකයි. හරියටම මාළුවාම ඒකනේ එයා අල්ලගෙන මුඩට එන්නේ. එයාගේ ඉලක්කයත් බොහොම සාධනීයයි. එහෙම සාධනීය විදියට ඉලක්කයකට මාළුවෙක් අල්ලගෙන එයා උඩට එනකොට අර ආපු ජවන වේගය නැහැ. ඒ ජවන වේගය නැත්තේ මොකක් නිසාද? පිල් බර වෙලා වතුරේ. එතකොට එහෙම පක්ෂියෙක් දෙවනි පෙළ එයා කරන්නේ ඉක්මනින්ම එයාට යන්න බෑ දැන් ආපු විදියට. එතකොට එයා කරන්නේ ඉතා වේගයෙන් පිල් ගසා දාන එක. එක තැන යට යන්නම බෑ. එතකොට එක තැන පිල් ගහලා 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 වතුර ටික ආයෙත් වතුරට මුදා හරිනවා. ඊට පස්සේ සුවසේ ආය යනවා. මෙන්න මේ වගේ තමයි සත්‍ය අවබෝධය කරා යන්නේ. අපි මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් අපි අරමුණු පස්සේ ලුහු බඳිනවා. ඒ ලුහු බඳින්නේ ඇස් තියෙන නිසානේ. ඇස් තියෙන නිසා ඇස් හැදිලා අය අපි හැ හදාගත් එකක් නෙමෙයි. අපේ අම්මා හදපු එකකුත් නෙමෙයි හැ. අපේ අම්මට හැක් හදන්න පුළුවන්ද? එහෙනම් අම්මලාට ඇස් නැති ළමයි උපදින්නේ. අම්මට හැ හදන්න පුළුවන් නම් අම්මා හදාගන්න එපා ඈ හැ. එහෙනම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හැ හදන්න බෑ. කන හදන්න බෑ. උපතින්ම ජාතියින්ම ජාති බිහිරි මිනිස්සෙකුට කන දෙන්න බෑ. වෛද්‍යවරයෙකුටවත් දෙන්න බෑ. කන් සිදුරේ කන් බෙරේ මොනවා හරි හානියක් තියෙනවා නම් වෛද්‍යවරුන්ට පුළුවන් වෙයි මොනවා හරි ඒකට අදාළ විධික්‍රමයක් පාවිච්චි කරන්න. නමුත් ජාති අන්ධයෙකුට හැදෙන්න බෑනේ. ජාති අන්ධයෙකුට හැදෙන්න බෑ. ඒ කියන්නේ හැදෙන්න බැරි චක්කු ප්‍රසාදේ කර්මෙන් උපද්දවල නැත්තම් ඇහැ ඇති කොයි විදියට තිබ්බත් උපද්දවන්න බෑ. මේ ඇහි අවසානට තියෙනවා චක්කු ප්‍රසාදය කියලා. අන්න ඒක කර්මයෙන් උපද්ද, කර්මයෙන් හදන්නේ. සමහර බැලූ බැලමට ඇහැ හොඳට තියෙනවා. ඇහි පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. ඉතින් සමහර වෛද්‍යවරු බැලුවම ඇහි කිසිම ස්නායු ප්‍රශ්නයක්වත් ඇසට අදාළ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ හදන්න පුළුවන් කියලා. නමුත් චක්කු ප්‍රසාදේ කර්මින් උපද්දවල නැත්තම් එහේ මොන විදියට හැදිලා තිබ්බත් ඒක කරන්න බෑ. එහෙනම් මේක අපේ අම්මා හදපු එකක් නෙමෙයි ඇහැ කියන්නේ. කර්මයේ විසින් උපද්දවපු එකක්. එතකොට සමහර අයට හැදිලා නැත්තේ කර්මයේ අඩුපාඩුවක් නිසා. ඒකනේ දැන් සමහරට මේ සමහරට එයා විසින්ම කරගත්ත කර්මී. ඒකෝ කාගේ හරි ඇහැ කන්ද කරලා ඇති. එහෙමනේ. ඒකට අනුරූපීවනේ ඇහැ හැදෙන්නේ. ඇසට හැදින්නේ තව ඇහැක්මයි. එහෙම තමයි ලෝක ධර්මය. ඒක ලෝක ධර්මයක්. ඒක මේ බුද්ධ ශාසනය විශේෂයක් නෙමෙයි. ඒ ලෝක ධර්මයේ බුදුරජාණන්සේ මතු කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම තමයි ලෝකය සකස් වෙන්නේ කියලා. මේ විදිහටයි ලෝකය සකස් වෙන්නේ කියලා අර හේතුඵල එහෙම කියනවා. ඔයාට මෙහෙම වුණේ පෙර සංසාරේ මෙහෙම කළා ඔයා. ඒකේදී එදා ඔයා මේ විදිහට කළා, මේ විදිහට කළා. ඒකයි අද ඔයාට මෙහෙම වුණේ කියලා කියන. ඒතකොට ලෝකේ අභියෝගයක් නෑනේ. යාට පේන්නේ යාගේම ප්‍රශ්නය. දැන් අපිට අපේම ප්‍රශ්නයක් විදියට නම් පේන්නේ. අපි බලන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්නනේ. ලෝකෙත් එක්ක හැප්පෙන්න අපි බලන්නේ නෑනේ. දැන් ලංකාවේ මිනිස්සු ලෝකයක් එක්ක හැප්පි හැප්පි ඉන්නවා. එයාලට එයාලගේ ප්‍රශ්නේ කියලා දෙන්න කෙනෙකුත් නෑ. ඒ ප්‍රශ්නේ පේන්නෙත් නෑ. එයාලට පේන්නේ මේක නිකම් ලෝකේ හදපු නිකම් පාලකයෝ කරපු ලෝකයා විසින් විනාශ කරලා දාපු අහල පහල මිනිස්සු අවුල් කරපු අම්මා තාත්තා පවා වනසා දාපු දෙයක් විදියට එයාට විදිහට. ඊට පස්සේ එයාට අරුබුදේ පේන්නේ අම්මා තාත්තා තුල, පාලකයෝ තුල, ලෝකය තුල. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාවත් ලෝකයේ අරුබුදයක් කියවගන්නේ නැති කෙනෙක්. ලෝකයේ අරුබුදයක් කියවන්නේ. එතකොට අපිට ඇහැ කන නාසය දිවකය මනස කියන ඒවා උපද්දවල තියෙන පැරණි හේතුඵල ධමයට අනුව කර්ම විපාකයක් විදියට. ඇස කියන්නේ විපාකයක්. කන කියන්නේ විපාකයක්. ඒ විපාකයේ ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව අනුව ලෝකේ තියෙනවනේ මේ බටහිර දර්ශනේ තියෙනවනේ ප්‍රමාණය සහ ගුණාත්මක බව කියලා. දැන් ඔය දාර්ශනික රීතියකුත් තියෙනවා ප්‍රමාණාත්මතාවය සහ ගුණාත්මක බව. ඕවා මේ අපි ඔය ඇත්තටම ඕවා මම විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට හිතුණා මේ වගේ මොඩේව ඉගෙන ගන්නද විශ්වවිද්‍යාලට ආවි කියලා. ඇයි එච්චර? මොකද මේ බුදුරජාණන් වහන්සේගේ කියවීම ඇතුළේ බලපු අපිට. ඉතින් මට මතකයි මම මනෝවිද්‍යාව එහෙම විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට මට හිතිලා තියෙනවා අනේ මේ වගේ මෝඩ රිද්මයන් ටිකක් ඉගෙන ගන්නද අපි මෙහිට ආවේ කියලා. ඊට වඩා මහ විශාල කියවීමක් බුදුරජාන් වහන්සේගේ මනෝවිද්‍යා උපාය මාර්ග. දැන් ওই ගොඩාක් න්‍යායන් හදලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ ධර්මීන් කියලායි අපි හිතන්නේ. ධර්මීය දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් නෑ නෑ හිම වෙන්නේ කොහොමද කියලා. උගල හොඳට බලන්න ධරිමුඛ ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒකේ තියෙනවා මනෝරෝග වර්ගීකරණය. හරිද? සුරා උන්මාදේ, ව්‍යසන උන්මාදේ, ලිංගික උන්මාදේ කිකේ ඔක තියෙනවා. ඔය ටිකම තමයි මනෝරෝග වර්ගීකරණ සභාව විසින් මනෝරෝග වර්ගීකරණයට ඔය ටික ඔය විදිහටම අරග. පෙළවත් වෙනස් කරලා නැහැ. පෙළ කියන්නේ එක දෙක තුන තියෙන වර්ගීකරණේ ඒකවත් වෙනස් කරලා නැහැ. බොරුනම් බලන්න දරිමුඛ ජාතකයේ බලලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මනෝරෝග වර්ගීකරණ සභාව කියලා එකක් තියෙනවා. ඒකෙදී රෝග වර්ගීකරණයක් කරලා තිනු ඒ ටික සසඳලා බලන්නකෝ. අපේ එකද පරණ එක, ඒගොල්ලන්ගේ එකද පරණ එක කියලා බලා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ දැන් ලෝකේ දියුණු එකක් තියෙනවා. මේ මෑත කාලේ ඇති වෙච්ච එක පුස්තක චිකිත්සාව කියලා. සම්පූර්ණයෙන් ජාතක පොත ඇසුරු කරගෙන ඒ රිද්මයානුකූලව ඇති වෙච්ච තත්ත්වයක් පුස්තක චිකිත්සාව කියලා. ඒක චිකිත්සක ක්‍රමයක්. ඉතින් බුද්ධ ශාසනයේ තියෙනවා මනෝ රෝග, මනෝ ව්‍යාධි වේදේ, අදිමනෝ විද්‍යාව. අදිමනෝ විද්‍යාත්මක ක්‍රමෙම ලෝකේ අදිමනෝ විද්‍යාව කියලා එකක් තියෙනවා, පැරාසයිකොලොජි කියලා. නමුත් බුද්ධ ශාසනයේ තියෙන අදිමනෝ විද්‍යාත්මක න්‍යායන්, ඒ කියන්නේ අදි මානසිකව කොහොමද ඔසවා තබන්නේ, ඒකට කොහොමද භාවනාව පාවිච්චි කරන්නේ ලෝකේ දන්නේවත් නැහැ. ඉතින් මං හිතනවා මේවා ඉස්සරහට ගත්තනම් ලෝකේ බුදුරජාණන් වහන්සේගේ කියවීමට අභියෝග කරන්න ලෝකෙ මොකුත් නැහැ. ඒ නිසා මේ ලෝකයේ මනුස්සෙක් සාර්ථක වෙන්න පවා බුද්ධ ශාසනය කරන අනුශාසනාව පොඩි එකක් නෙමෙයි. ඒ නිසා බුද්ධ ශාසනය ඉදිරියේ කවුරු හරි කෙනෙක් කියනවා නෙමෙයි බුද්ධ ශාසනය අනුගමනය කරාම ජීවිතය අනිත්‍යයි, දුක්ඛ ගැන කියනවා, එපා වෙනවා. එහෙම එපා වෙන්නේ කොහෙද එපා වෙන්නේ? දැන් හරි එහෙනම් බුද්ධ ශාසනය එපා වෙනවා නම් දැන් ඕගොල්ලෝ මේ වෙනකොට හරි ගිහින් ඉන්න ඕනේ. බොහොම සශ්‍රීකව හරි සෑහලුවෙන් සතුටින් ඉන්න එපාය මේ කාලේ. මේ කාලේ එහෙම ආස්වාදයක් ඔය පින්නතුන්ලාට තියනවද එහෙම එක? ඒ නිසා පින්වත්නි මේ අනිත්‍යතාවයේ දකින්න ජීවිතේ එපා වෙන්නේ නැහැ. ජීවිතේ හරි ලස්සනට ගෙවෙනවා. ඇයි යා ඊළඟ මොහොත විශ්වාස කරන්නේ? එතකොට යා විශ්වාස කරන්නේ මේ අවස්ථාව විතරයි. මේ අවස්ථාව විශ්වාස කරගත්තාම ඊළඟ මොහොත විශ්වාස කරන්නේ නැත්නම් ඒ ආස්වාදී අනාගතයට දාන්නේ. එයා බලන්නේ මේ මොහොතේ කොහොමද මම සස්ත්‍රීකව නැගී හිටින්නේ. ඇයි මේ අවස්ථාව ආයේ කවදාවත් එන්නේ නැන්නේ? මේ අවස්ථාව අනිත්‍ය වෙලා යනකොට හැම මොහොතක් මොහොතක් ගානේ අනිත්‍ය වෙන ක්‍රියාවලියක් නම් තින්නේ යාට අනාගතයේ ලොකුම ආස්වාදේ. දැන් අපිට වෙලා තියෙන ආස්වාදේ අනාගතයට දාලා මේ වෙලාවේ හුල්ලන එකනේ. හැමදාම බලන්න මිනිසු වැඩ කරන්නේ යම් තාක් දේවල් කරන්නේ අනාගතයේ සැපේ බලාගෙන. එක්කෝ යාට සැපේ බලන්නේ කුල්ල එයාගේ ඇසුරු කරන සමීපතමයන්ට සැනේ. ඉතින් අපිට මොනවා වුණක් කවන්නේ අපි මේ දුක් විඳින්නේ අපේ දරුවන්ට අනාගතයක් හදන්න කියලා කියන්නේ. ඒතර දරුවන්ට අනාගතයක් හදන්න කියලා එයා දැන් දුක බාරගන්න. බුද්ධ ශාසනේ හිමනේ. බුද්ධ ශාසනේ දරුවත් අනිත්‍ය වී යන බව කියන්නේ. එයත් අනිත්‍ය වී යන. ඉතින් අනිත්‍ය වී යන ලෝකයක් වෙනුවෙන් අලුතින් භෞතික සීමාවක් සූදානම් කිරීම ගැන බුද්ධ ශාසනේ කතා කරන්නේ. ඒතර භෞතික සීමා මායිම් ඕනේ නැද්ද? ඒ සීමා මායිම් වල පරිමාව ප්‍රමාණය බුද්ධ ශාසනේ විසින් කියන්නේ ඒක කර්මී විසින් සකස් කරපු තත්වයක් විදියට. ඒක සකස් වෙලා මිනිසුන්ගේ ජීවිතේ උත්සාහය වීරිය ව මේව ඕන. හැබැයි උත්සාහය වීරිය මතින් ගොඩනැගිය යුතු සස්ත්‍රීකත්වය කියන්නේ එයාගේ කුසලයන්ගේ ප්‍රමාණය සහ ගුණාත්මක බව මත වෙන එක. අකුසලයන්ගේ ප්‍රමාණය සහ අකුසලයන්ගේ ගුණාත්මක බව මත තමයි එයාගේ දුගතිය පැනවෙන්නේ. දුගතියට යන්නේ අකුසල සංස්කාරවල ප්‍රමාණය නිසා. ඒක ඒ ප්‍රමාණයේ ගුණාත්මකතාවයේ අනුව දුගතිය කොහෙටද යන්නේ කියන එක තීරණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට සුගතියට යම් කෙනෙක් ඉන්නේ කුසල සංස්කාරයන්ගේ ප්‍රමාණාත්මතාවය නිසා, ගුණාත්මක බව නිසා. එයා තුළ රැස් වෙච්ච කර්මයේ ගුණාත්මක ඒකේ ප්‍රමාණය අනුව සුගතියේ දෙවිවරු අතරටද මිනිසු අතරටද කියන එක තීරණය වෙනවා. ඒතර කුසලා කුසලතාවයන්ගේ ප්‍රමාණය සහ ගුණාත්මක බව විසින් අපේ පරිච්ඡේදයට විශාල බලපෑමක් කරනවා. ආයි පොඩි බලපෑමක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔය පින්නතුන්ලා දකින්න ඕන අභියෝගයේ හැටියට, මේ ජීවිතයේ අභියෝගයේ හැටියට ඔයාලා දකින්න ඕන මොකද්ද? ඔයාලා තුල රැස් වෙන භව සංස්කාර, ඒ කියන්නේ කෙලෙස්සහගත මතකයත්, කෙලෙස්සහගත මතකයත්, ඒ කෙලෙස්සහගත මතකයේ මතින් ගොඩනැගෙන තෘෂ්ණාව, මේ දෙක අපි අභියෝගයේ විදිහට දකින්න ඕන. එතකොට දැන් කෙලෙස්සහගත මතකයත් තෘෂ්ණාවත් දෙකම මෝරන්නේ එක්කෝ දකින්න දේවල් මත, එක්කෝ අහන දේවල් මත, එක්කෝ දැනෙන දේවල් මත, එක්කෝ හිතන දේවල් මත. අහන දකින්න දැනෙන හිතෙන කියන අද්දකීම් හතර නැත්තම් අපිට. ඔකට කියන්නේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවය නැත්තම්, දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවයෙන් තොරව පින්වත්නි, එයාට කෙලෙස්සහගත මතකයක්වත් තණ්හාවක්වත් ප්‍රවර්ධනය වෙන්නේ නැහැ. එතකොට අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවය කියන එක පින්වත්නි අපේ අත්දැකීම් පරාසයක්, ඒක විපාකයක්. ඒකෙන් අපිට අයින් වෙන්න බෑ. ඒ කියන්නේ දකින්නකින් අයින් වෙන්න බෑ, එහැ හැදිලානේ. අහනකින් අයින් වෙන්න බෑ, කන හැදිලා තියෙනවානේ. අපි කන හැදිලා තියෙන නිසා හැදිච්චේවට අභියෝග කරන්නේ. අනික තමයි බුද්ධ ශාසනය ඉතා සුවිශේෂ ලක්ෂණය. හැදිලා තියෙන එකට අභියෝග කරන්නේ. හැදිලා නම් ඉතින් අභියෝග කරලා වැඩක් නැද්ද? හැදිලා ඉවරයිනේ. දැන් පින්වත්නි හැදිලා ඉවර නම් ඒකට බුද්ධ ශාසනය කවදාවත් අභියෝග කරන්නේ නැහැ. ඒක හැදිලා ඉවර වෙච්ච එකක්. දැන් ඇස හැදිලා ඉවරයි. එතකොට ඇස හැදිලා ඉවර නිසා රූප පේන එක නවත්තන්න බෑ. අපි කවදාවත් ඇස් පියා ගන්නෑ. ඇස හැදිලා ඉවර වෙච්ච නිසා ඇස් පියා ගන්න එක කිසිම තේරුමක් නැහැ. කන් හැදිලා තියෙන නිසා කන් වහගන්නේ අපි. කන අයින් කරගන්නේ අපි. කියන්නේ මඩ මේ අහගෙන ඉන්න බැරිම තැන මම යන්න යන්න කියලා කියන්නේ. එහෙම යන්නේ අපි. බුද්ධ ශාසනය එහෙම කරන්නේ නැහැ. සමහර මිනිස්සු කියනවා නේද, මං ඕව අහන්න කැමති නැහැ, ඒකයි මං ওই පැත්තකට වෙලා ඉන්නේ. ඒ බුද්ධ ශාසනය එහෙම පැත්තකට වෙන්නේ නැහැ. අනේ මට නම් මේවා දකින්න වෙන්න එපා, මං කැමති නෑ ඔවා දකින්න, ඒකයි මං ආවේ නැත්තේ කියලා කියන්නේ. අපි එන්නේ නැතු ඉන්න જાතියක් නෙමේ. අපි කරන්නේ මේ தත්ත්වය අවබෝධ කරගන්න එක විතරයි. දැන් පින්නොත් හොඳට බලන්න, මේ ඇස අපිට ඕන විදියට තියාගන්නත් බෑ. ඒ ඇසේ සීමා මායිම් අපිට ලකුණු කරගන්න බෑනේ. ඇසට පේන දේ ලස්සන දෙයක්ද අවලස්සන දෙයක්ද කියලා අපිට පාලනය කරන්න පුළුවන්ද? අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඇයි එහැ තියෙනවා නිසා ලස්සනේවත් පේනවා අවලස්සනේවත් පේනවා. හරි, අවලස්සනේවත් නොපෙනී ඉඳ අපිට මෙහි තියෙන මොකක් හරි උපාය මාර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්ද? කරන්න බෑ. දැන් අපි තමයි සල්ලි හුඟා තියෙන මිනිස්සුෙකුට පුළුවන්ද? දැන් හිතන්න ලෝකේ ධනවත් මිනිසයා කියලා හිතන්න. එයාට පුළුවන්ද මට ලස්සනේව විතරයි අද ඉඳලා පේන්න ඕන, මං ඒ වෙනුවෙන් ඕන තරම් සල්ලි වියදම් කරන්න ලෑස්ති. ඕන තරම් සල්ලි වියදම් කරන්න, හැබැයි මට ලස්සනේව විතරයි පේන්න ඕන. මට අවලස්සනේව පේන්න බෑ අදින් පස්සේ. ඇයි? මම මේ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ලෑස්ති. මං ඕන තරම් සල්ලි විසි කරන්න. හැබැයි මං ඒ සල්ලි විසි කරන එකෙන් මට අවලස්සනේව පේන්න බෑ. අවලස්සනේව මට පේන්න බෑ කියලා එයාට පුළුවන්ද හැ පාලනය කරන්න පුළුවන්ද? කොච්චර සල්ලි තිබ්බත් බෑ. ඇහැ තියෙන නිසා ලස්සනේවත් පේනවා, අවලස්සනේවත් පේනවා. හැංගිලා තමයි ඉඳ වෙන්නේ. බුද්ධ ශාසනය සැඟවී සිටීමක් ගැන කතා කරන්නේ. බුද්ධ ශාසනය ඇහැ හංග ගන්නෑ. ඇහැ අංගගෙන තියාගෙන ඉන්න එකට අපි කියන්නේ සංඥා නිරෝධය කියලා. සංඥාව නිරුද්ධ කරනවා. ඇහෙන් රූප සංඥාව ඇතුළට එන්න නොදී ඇහැ පියාගෙන ඉන්නවා. ඇහැ අයින් කරලා තියා. ඒක කරන්න බෑනේ මේ මහපොළොවේ පුළුවන් දෙහිම කරන්න. බුද්ධ ශාසනය කියන්නේ ඇස අයින් කරගන්න එක නෙමෙයි, ඇසේ කෙලෙස් අයින් කරගන්න එක කියන්නේ. ඇස ඇසුරු කරගෙන ගොඩ නැගෙන කෙලෙස් මතකයත් රූප තණ්හාවත් අයින් කරගෙන ඇහැ පාවිච්චි කරනවා. එච්චරයි. එතකොට යාට රූප තණ්හාවත් කෙලෙස් සහගත මතකයත් එයාගේ සිතේ ඇති වෙන තත්වයක් නිසා යාට චින්තනමය වෙනසක්. සිත තුළ ඇති වෙන වෙනස්කමක් විතරයි බුද්ධ ශාසනය බලාපොරොත්තු වන්නේ. ඊට වඩා බුද්ධ ශාසනය කුමක්වත් බලාපොරොත්තු වන්නේ නැහැ. එතකොට දැන් ඇස අයින් කරගන්න එකට කියන්නේ සංඥා නිරෝධය කියලා. ඇසේ කෙලෙස් ටික අයින් කරන එකට කියන්නේ නිරෝධ සංඥාව කියලා. අන්න බලන්න, එකම වචනේ තමයි දෙපැත්තට තියෙන්නේ. වෙනසක් වෙනවා. සංඥා නිරෝධය කියලා කියන්නේ ඇහැට රූප පේන්නේ නැති මට්ටමට ඇහැ තියාගෙන ඉන්නවා. අපි ඒක කරන්නේ නැහැ. බුද්ධ කාලේ එහෙම කළා. ඒකට ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට එන එක්තරා අන්‍යාගමික කෙනෙක් කියනවා අපි මේ දවස්වල ඉන්ද්‍රිය භාවනාව කරනවා. කොහොමද ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා. උන්වහන්සේ හරි ප්‍රියමනාප කතාවක් කරන කෙනෙක් ආවහම බණ කියන්නේ එහෙම. කොහොමද ඔයාලා මේ දවස්වල ඔක කරන්නේ කියලා අහනකොට එයා කියනවා අපි පුළුවන් තරම් රූප නොදක ඉන්න උත්සාහ කරනවා. රූප නොදක ඉන්න උත්සාහ කරනවා. අපි ඒක තමයි අපේ අපේ ක්‍රමවේදය. මේ දවස්වල අපි ඝන වනාන්තරයට වෙලා ඈ පුළුවන් තරම් මේ ඕලාරික කෙලෙස් සහගත රූප නොදකින මට්ටමට ඈ තියාගෙන ඉන්නවා. කන ශබ්ද නොඇසෙන මට්ටමට, මිනිසුන්ගේ ഘോഷාව ඇති නොවන ආකාරයට, සද්ද බද්ද ඇති නොවන තැන්වල කන තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඇස කන ආදී මිනිස් වාසයෙන් දුරු කරලා අපි තියාගෙන ඉන්නවා. ඒක තමයි අපේ ඉන්ද්‍රිය භාවනාව කියලා එයා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ උකට මඳ හිනාවකුත් පාලා උන්වහන්සේ වදාලා එහෙමද තෝක ඉන්ද්‍රිය භාවනාව නම් ඇස් පේන්නේ නැති මිනිසුන්ට ඔක හොඳට වැඩිනවා ඇති නේද කියලා කිව්වා. කන් ඇහෙන්නේ නැති මිනිසුන්ට ඔක හොඳටම වැඩිනවා ඇති නේද? බලන්න කොහාලගේ ඕක ඉන්ද්‍රිය භාවනාව නම් බිහිරි මිනිසු තමයි ওই භාවනාව හොඳට කරනවා ඇති. අන්ධ මිනිසුන්ට හොඳට භාවනා කරනවා ඇති. අනේ අන්ධ වීම මොනතරම් උදව්වක්ද නේද භාවනාවට කියලා කිව්වම අර මනුස්සයා බිම් බලාගත්තලු. එයාට උත්තර නැහැ ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ තමයි ආ බුදුරජාණන් වහන්සේගෙන් අහන හොඳයි ඔබ වහන්සේගේ ආර්ය ශාසනයේ මේ ආර්ය විනයේ ඔබ වහන්සේ ඉන්ද්‍රිය භාවනාවේයි අදහස් කරන්නේ කුමක්ද? එතකොට තමයි උන්වහන්සේ කියන්නේ ඇස නැති කරන්නේ නැතුව ඇසේ කෙලෙස් විතරක් නැති කරලා ඇහැ වෙනද වගේම තියාගෙන ඉන්නවා. වෙනද වගේම ඇහැ තියාගෙන ඉන්නවා. එතකොට වෙනද වගේම ඇහැ තියාගෙන ඉන්න නම් කෙලෙස් මතකයන් අහිත අයින් කරගන්න ඕන. ඇහැ අයින් කරගන්න ඕන. රූප තණ්හාවෙනුත් ඇස මුදව ගන්න ඕන. එතකොට ওই දෙකෙන් අයින් කරගන්න විතරයි අපිට තියෙන්නේ. ඉතින් ඔය දෙක, ඒ කියන්නේ රූප නොදකින්නව නෙමෙයි, පරිහරණය නොකරනව නෙමෙයි, ඇසුරු නොකරනව නෙමෙයි. ඒ ටික වෙනඳ වගේම අපි කරනවා. ඒ ටිකේ මොකක්වත් වෙනසක් අපි සිද්ධ කරගන්නේ නැහැ. ඒකනේ දැන් අර කුරුල්ලෙක් එකපාරම ජවන වේගෙන් ඉලක්කයට ඇවිල්ලා ගොදුර අරගෙන උඩට එනකොට එයාගේ පිල් බර වැඩි, යට ආපු වේගෙන් යන්න බෑ. එතකොට එයා මොකද කරන්නේ? එතන මෙතනම එයා එතන මේක කරන්න ඕනේ නැත්නම් එයා වෙනසෙනවා වතුරට වැටිලා. අන්න ඒ වගේ ඇහෙන් රූපේ ඇසුරු කරන්නේ නැ නෙමෙයි, ඇහින් රූපය ඇසුරු කරනවා, කණින් ශබ්දය ඇසුරු කරනවා. ඇසුරු කරන ඇසුරු කරනකොට ඇහැ කලින් අර කලින් තිබ්බ මානසික ප්‍රවාහය නැහැ. කලින් තිබ්බ සැහැල්ලුව නැහැ ඇහින් රූපය ඇසුරු කරන. ඇයි සැහැල්ලුව නැති? එක පැත්තකින් කෙලෙස් මතකයකට යනවා රූපයේ සම්බන්ධ. අනිත් එක දකින්න රූපයේ ලස්සනාව ලස්සන වශයෙන් අපිට ගෝචර වීම ඇතුළේ රූප තණ්හාවක් හිටිනවා. ඔය දෙක ඇති වුණ ගමන් මේ ඇති වෙච්ච තැනම තමයි අපි රූපය විදර්ශනා කළ යුතු වන්නේ. අන්න ඔතන තමයි විපස්සනා වමනා කරන්නේ. ඇස හේතුන්ගෙන් සකස් වෙච්ච බවත්, රූපත් හේතුන්ගෙන් සකස් වෙච්ච බවත්, පේන මට්ටම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන බවත්, ඒ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන නිසා ඇසේ ක්‍රියාවලියම අනිත්‍ය බවත්, ඒ ඇස තුළ මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්න කවරක්වත් නැති බවත් දැක්ක ගමන්ම රූප තණ්හාව හිටින්නෙත් නැහැ, කෙලෙස් සහගත මතකයකට යන්නෙත් නැහැ. ඔච්චරයි කරන්න තියෙන්නේ. ওই ටික කරපු ගමන් මොකද වෙන්නේ? ওই ටික කරපු ගමන්ම පින්වත්නි, හරියට අර පක්ෂියෙක් වතුරට ගිහින් ගොදුර අරන් ආපු ගමන්ම පින්වත්නි, යා පිල් ටික ගහලා ගහලා වතුර ටික ගසලා ආයෙත් වතුර ටික තිබ්බ තැනටම අතෑරලා දැම්මට පස්සේ පින්වත්නි, යාට සුවසේ ආයෙත් ගිල්ල යන්න පුළුවන්. ගොදුරු කරන එක නැවැත්තුවේ නෑ යා. එහෙන් රූප බලන එක අපි නවත්තන්නේ නැහැ. රූපයේ සම්බන්ධ කෙලෙස් මතකයක් රූප තණ්හාවක් ගසලා දානවා විතරයි. දැන් මං මගේ යැපීම පිණිස ගොදුරු කරන එක නවත්තන්න ඕන, මොකද පිල් බර වැඩි වුණාට පස්සේ මට ඉගිල්ල යන්න බෑ කියලා ගොදුරු කරන එක නැවැත්තුවොත් එයා වෙනසිලා යනවා. එයාගේ පැවැත්මට අභියෝගයක් නේ. මාංශ භක්ෂික සතෙක්ගේ පැවැත්මට එක අභියෝගයක්. ඒතර එයා කළේ ගොඩට ආපු ගමන් උඩට ආපු ගමන්ම පිල් ටික ගහලා ආයෙත් වතුර තියෙන පැත්තටම දාපු එක. ඇතුළට ගත්තේ නෑ වතුර. ඇතුළට ගත්තා නම් එයාගේ ජවන වේගයේ හමාර වෙනවා. ජවන වේගයේ අමාරු වෙනවා විතරක් නෙමෙයි වතුරටම වැටලා වෙනසින්ටත් පුළුවන්. එතකොට එයා එතනම තමයි පිල් ටික ගසලා දෙන්නේ. යන් මේ වගේ අපි රූප දකින මට්ටමේම මේ කියන්නේ රූප දකින මට්ටමේම ඇස හේතුඵල ධමිනුත් රූපයේ හේතුඵල ධමිනුත් දෙකයි. හේතුඵල ධම බලනකොට ඇස ඇති වෙමින් නැති වෙමින් යන බව. ඇස හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව. ඒ නිරුද්ධ වී යන නිසා ඇස අනිත්‍ය බව. අනිත්‍ය නම් ඇස තුළ මම ඉන්නවා, මා තුළයි ඇස තියෙන්නේ, ඇසෙන් දකින්න රූපේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා මෝරණ දෘෂ්ටිය නැතුව රූපය දැකලා දැක්ක තැන මතාරින්න පුළුවන් නම් ඒ අතහරින්න පුළුවන් තැන කෙලෙස් මතකේ එන්නේ නැහැ. රූප තණ්හාව හිටින්නෙත් නැහැ. ඇයි නිරුද්ධ වී යන ලෝකයක තණ්හා කරන්න එයාට මොකුත් පේන්නේ නැහැ පින්වත්නි. ඔන්න ඔය බැල්ම තිබ්බොත් එහෙම ඒ බැල්ම ඇතුලේ කෙලෙස් මතකයකවත් රූප තණ්හාවකවත් එයා රැඳෙන්නේ නැතුව එයාගේ ජීවිතය තුළ නිරෝධ සංඥාවට සමවදිනවා. සංඥා නිරෝධයට නෙමෙයි, නිරෝධ සංඥාවට. ඉතින් නිරෝධ සංඥාව තමයි අමා නිවන කියලා කියන්නේ. ඇයි බුදුරජාන් වහන්සේ මොවදාලා ඉද දිට්ට සුතමුත විඤ්ඤාත පිය රූපයේ සුහෙමක දකින අහන දැනෙන හිතෙන දේවල් ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් ගත්තොත් අන්න කෙලෙස් මතකේ. කෙලෙස් මතකේ චන්දරාග විනෝදන. ඒක ඇතුලේ ප්‍රිය මధుර වශයෙන් ගන්න නැතුව ඡන්දේ සහ රාගේ නැතුව ඇහැ පාවිච්චි කරන්න පුළුවන් නම් චන්දරාග විනෝදන නිබ්බාන පද මච්චුත. ඒක තමයි නිර්වාණ පදේ. නිර්වාණ පදේ. ඇයි? එතකොට ඒකේ කෙලෙස් මතකයක්වත් රූප තණ්හාවකටවත් අවකාශය නොලැබී සදාතනික වෙයා සංසිඳෙන්න පටන් ගන්නවා. මේක තමයි බුද්ධ ශාසනයේ ක්‍රියාවලිය. ඉතින් ඒකට යාට සිද්ධ වෙනවා මෙහෙම මාතුල මෙහෙම දෙයක් වෙනවා කියලා දකින්න එක. ධර්මයේ ඉස්සරහින් තියාගෙන ඔයාලට සිද්ධ වෙනවා මාතුල මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා දකින්න හැකියාව. ඒ දකින්න හැකියාවත් එක්ක සලායතන නිරෝධයට සම්බන්ධ භාවනාවකුත් විනාඩි 20ක් විතර කරන්න සිද්ධ වෙනවා. මෙහෙම මාතුල සිද්ධ වෙනවා දෙයක් කියලා දකින්න එකට අපි කියන්නේ සති සම්පජඤ්ඤය. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය භාවනාවසින් සලායතන නිරෝධ භාවනාවකට සමවදින එකට අපි කියන්නේ සතර සතිපට්ඨානය. එහෙනම් අපි මේ ලෝකේ නිරෝධ සංඥාවට සමවදින්නේ සති සම්පජඤ්ඤයත් සතර සතිපට්ඨානයත් මත යෙදුනොත් විතරයි. මේක තමයි මුළු මහත් බුද්ධ ශාසනයේම ප්‍රතිපත්තිය කියලා අපි කතා කරන්නේ. ඉතින් ප්‍රතිපත්තියක් නැති ජාතියකට මාර්ගඵල අවබෝධයක්, සත්‍ය අවබෝධයක්, සදාතනික දුකේ නිමාවක් කරා යන්න පුළුවන්කමක් නැහැ. එබඳු සදාතනික නිවීමක් පිණිස අපි මේ ධර්මයේ පාවිච්චි කරන්නේ. අපි ලොකු දේවල් වෙනස් කරන්න නැහැ. බලන්න අපි දකින විදිය වෙනස් කරනවා, පොඩි භාවනාවකට එකතු වෙනවා. ඒ භාවනාවත් දවසට විනාඩි 20ක් විතර අපි කරන. එතකොට එතකොට ලෝකේ වටිනාකම හිටින්නේ නැහැ. කෙලෙස් සහගත මතකයක් නැත් අණ්හාවක් නැහැ. ඔය දෙකම වැඩින්නේ නැත්නම් ඒ ශ්‍රාවකයා මාර්ගයටයි එකතු වෙලා ඉන්නේ. ඒ මාර්ගයට එකතු වෙච්ච ශ්‍රාවකයාට බොහොම නුදුරු වෙලාවකදී මාර්ග ඵලයකට එකතු වෙන්න පුළුවන්. ඒ තමයි සෝතාපට්ටි ඵලය. ඔයිට වඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවරක්වත් කළ යුතු නැහැ. ඔය වැඩේ කළොත් අපට පුළුවන් සදාතනිකව දුක නිමා කරලා දුක්ඛාරිය සත්‍යයෙන් ජීවිතේ විමසා අමා නිවනට එකතු වෙන්න යාට පුළුවන්කම ලැබෙනවා. එබඳු නිවීමක් පිණිස මේ හෝරාවක කාලයක දේශනාව ඔය පින්නතුන්ලාට හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වය කොටිකාවත්ත කොරටුව පාර ශමිලා කරුණාතිලක පෙරේරා මහත්මිය, එවැගේම ප්‍රදීප් අඹේපිටිය මහත්මා, නිමාශී දියනිය, එවැගේම මනුල කියන පුතණුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ සියලු දෙනාටත් ශමිලා කරුණාතිලක පෙරේරා මහත්මිය සහ ප්‍රදීප් අඹේපිටිය මහත්මා ඇතුළු දරුවන් සහ මෙතනට රැස්වුණු සියලු පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා. නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා. කායික මානසික සුවපත් බව වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නොවැම්බර් මාසේ ජන්මදිනයේ දෙන දියණිය වන නිමාශි අඹේපිටිය දියණියට නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් බව අපි ප්‍රාර්ථනා කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසද පින්වත් දියණියටත් පුතණුවන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානමය කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් නිදේශකයන් වහන්සේ වෙච්ච අපටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද පින්වත් ශමිලා කරුණාතිලක පෙරේරා මහත්මිය සහ ප්‍රදීප් අඹේපිටිය මහත්මා ඇතුළු පින්නතුන්ට අපි තා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ පින්නතුන්ගේ මෑණියන් වන ඉන්ද්‍රාණි පෙරේරා මාතාවටද ආශිර්වාද කරන්න මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. එතුමියටත් මෙතනට සම්බන්ධ වුණු සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා. මනුලා අඹේපිටිය ලසිත් අබේසේකර ඔබේසේකර කියන පින්නතුන්ටත්, ඒ වගේම මිනිබිරිය වන යුනාරා ඔබේසේකර කියන පුංචි ඒ දියණියටත් ආශිර්වාද කොට තිබෙනවා. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුව සහනේ ප්‍රාර්ථනා කරනවා. මෙතනට රැස් වුණා වූ සියලු දෙනාටම මේ ධර්ම දානමය කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මීට වසර 10කට පෙර පරලෝ සැපත් තමන්ගේ ආදරණීය පියතුමන් වන සමරතුංග කරුණාතිලක පෙරේරා මහත්මාට වසර 4කට පෙර මිය පරලෝ ගිය චන්ද්‍රාමාලනී මාතාවට, ඒ වගේම බාරෝන් හෙට්ටිගේ තමන්ගේ සීයාට මාග්‍රට් පෙරේරා ආච්චි අම්මා ඇතුළු එමලින් පෙරේරා කියන පින්වත් ඥාතිවරු සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. මේ පින්වත් මහත්මාගේ මෑණියන් වන දයාවති බමුණු සිංහ මාතාවටත්, පියතුමන් වන විමලසිරි මහත්මාටත්, වර්ග පරම්පරානුගත සංසාරගතෝ මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශමිලා කරුණාතිලක පෙරේරා මහත්මිය, ප්‍රදීප් අඹේපිටිය මහත්මා ඇතුළු ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ සියලු පින්නතුන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා. දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ධර්ම දානයක් වේවා. සතරවරම් රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. සදේවත්නි දේශනා පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය මේ පෙයේදී ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.